දැන් අපි දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤාවයි කරන්නේ. එතකොට ඕගොල්ලංග මේ කොළේ තියෙනවා print outs වල. ඒ වගේම ඕගොල්ලංගේ මේ පොතේ තියෙනවා මේ තෙවිනි පටිපදා සූත්‍රයේ පිටුව 21. එතකොට මේ 21 වෙනි පිටුවේ ඕගොල්ලෝ පොඩ්ඩක් පල්ලෙහාට ගියොත් ඕගලන්ට පෙන්නනවා මේ දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤා කියන එක. ඒක පෙන්නනවා මහණෙනි දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤා නම් කවර. මහණෙනි මේ සස්නේ මහණ කයෙහි අසුබයන් නොවනින් දක්නාසුළු වූයේ ආහාරයේ පිළිකුල් යන සංඥා ඇත්තේ සර්ව ලෝකේ උකටලී සංඥා ඇත්තේ සියලු සංස්කාරයන් විශේෂ අනිත්‍ය නොවනි බලන සුළු වූයේ වෙසේ. ඔහුගේ සිත්ති මරණ සංඥාව මැනවින් එළඹ සිටියේ වෙයි. ඒ ශ්‍රද්ධා බලය, හිරි බලය, ඕතප්ප බලය, විරිය බලය, ප්‍රඥා බලය යන මේ පංචසේක බලයන් ඇසුරු කොට වෙසේ. ඔහුට ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන පංච ඉන්ද්‍රියෝ අදිමාත්‍රෝ පහළ වෙති. ඒ පංච ඉන්ද්‍රියන්ගේ අදිමාත්‍රතාවයෙන් ආශ්‍රවක්ෂය පිණිස ආනන්තරික මාර්ග සමාධියට සීග්‍රෝ පැමිණි. මහණෙනි මේ දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤායයි කියලා ලැබෙන. දැන් බලන්න මේ ප්‍රතිපදාවේ කාරණා පහක් තියෙනවා නේද? මේ පහම අපි කළානේ. ආහාරේ පටික්කුලතා සංඥාව. අර අපි වමනේ කියලා බැලුවා. ඊට පස්සේ ජරායස්මෙන් හැදෙච්ච ජරාලේ කියලා අපි දෙසිස් කුණුපේ කියන එක සිහි කළා. ඊට පස්සේ සබ්බ ලෝකේ අනිවරත සංඥාව හලිද්ද කාණේ සූත්‍රයත් එක්ක කළා. සබ්බ ලෝකේ අනිවරත සංඥාවයි සබ්බ සංකාරේසු අනිච්ච සංඥාවයි කියන දෙක අපි දදතු පුඤ්ඤම් පවඩති ගාතාවත් එක්ක කළා. මරණ සංඥාව ඔගොල්ලෝ ඊයේත් කළා. මේ පෙරේදත් කළා, අදත් කරන්න පුළුවන්. එතකොට මේ පහ වැඩුවාම එයා සද්දා හිරි ඕතප්ප විරිය ප්‍රඥා කියන සීක බලයන් ඇසුරු කරගෙන වාසය කරන්නේ. ඒක නිසා එයාට සද්දා විරි සති සමාධි ප්‍රඥා කියන පංච ඉන්ද්‍රියෝ අදිමාත්‍රෝ පහළ වෙලා තියෙනවා. ඒ පංච ඉන්ද්‍රයන්ගේ අදිමාත්‍රතාවයෙන් ආශ්‍රවක්ෂේප නිස ආනන්තරික මාර්ග සමාධියට එයා සීග්‍රෝ පැමිණෙනවා. මහන්නේ මේ දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤායයි කියලා. ඒතකොට මොගලන් හාමුදුරුවෝ ආශ්‍රව නැසුවේ මේ ප්‍රතිපදාව භාවිතා කළා. එතකොට මේ ප්‍රතිපදාව භාවිතා කළාම ඕගොල්ලෝ එනවා මේ දෙවිනි ධානිය කියන එකට. එතකොට අපි සාකච්ඡා කළේ දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤා. එතකොට මේ දෙවිනි ධානයට එන්නේ කොහොමද? අපි මුලින්දම බලනවා නම් විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේ ධම්මේහි සවිතත්තං සවිචාරං විවේකදම් ප්‍රීතිසුඛං ප්‍රථම ධානං උපසම්පච්ච විහෙරති කියලා පළවෙනි ධානයට සමවදිනවා. එතකොට ඒකේ විතක්ක ਵਿਚාර කියලා කියන්නේ නෙක්ඛම්ම අව්‍යාපාද අවහිංසා කියන එක. ඒ නෙක්ඛම් මේ සඳහා තමයි අපි අර දෙතිස් කුණපේ කියන එක සිහි කළේ. ඉතින් මෙතන මල මුත්‍රා ගොඩක් කියලා ගත්තාම එයාගේ සිත ඒකෙන් ගැලවිලා ප්‍රීතියක් ඇති වෙනවා. එතකොට එයා මේ ප්‍රීතියට සතුටු වුණා. හැබැයි මේ ප්‍රීතිය ලබා ගැනීම සඳහා එයාට කමඨහනේ මිලක් ගෙවන්න වෙලා තියෙනවා. කෙස්ලොම් නීදත් ආදී වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. ඉතින් මෙයා මේක මතක තියාගත්තා. කෙස් කියලා කිව්වහම මල මුත්‍රා සූචි බෝට්ටුයි තමයි කියලා. එතකොට එයාට ඒ විතක්ක વિચાર කරන්න ඕනේ නැහැ. ඒ කය ගැන විතක්කයක් વિચારයක් නැහැ. එයා ප්‍රීතිය සහගතව දෙවිනි ධානයේ ඉන්නවා. අන්න ඒක තමයි මේ පෙන්වන්නේ. එතකොට මේ දෙවිනි ධානයෙන් අපි එන වේදනානුපස්සනාවට. මතකද අපි මේ වේදනානුපස්සනාව කළා? පළවෙනි දවසේ සමාධි භාවනා සූත්‍රයෙන් කොහොමද කළේ? වේදනාවේ ඉති වේදනා, ඉති වේදනාය සමුදය, ඉති වේදනාය අස්තංගම. වේදනාවේ සතුට සොයනවා, ප්‍රකාශ කරනවා, පිළි අරගෙන තබාගෙන ඉන්න. එතකොට එහෙම කළාම වේදනාවේ සතුට ඇති වෙනවා. එතකොට මේ වේදනාවේ සතුට තමයි නන්දිය කියලා කියන්නේ. ඒකෙන් ඇති වෙනවා අපිට උපාදානය. ඔතන උපාදානිය කියලා කියන්නේ සීලබ්බත උපාදානිය. අනාගත භවයේ දැඩිව ගන්න. ඒ උපාදානිය භවයේ කියන එක ඇති වෙනවා. තණ්හාව තමා තුළ පවතිනවා. එතකොට භවෙන් ජාති හට ගන්න. ජාති ඇති වුණා නම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ඔක්කොම ඇති වෙනවා. ඒක සමුදේ අපි බැලුවා. ඊළඟට අස්තංගමේ නාබිනන්දති නාබිවදති නාජෝසායතිත්තේ. වේදනාවේ සතුට සොයන්නේ ප්‍රකාශ කරන්නේ පිළි අරගෙන තබාගෙන ඉන්නේ. එහෙම කරන්නේ නැත්තම් වේදනාවේ සතුටක් නැහැ. වේදනාවේ සතුටක් නැහැ කියන්නේ නන්දියක් නැහැ නේද? නන්දියක් නැත්තම් උපාදානයක් නැහැ. අනාගත භවයේ දෙඩිව ගන්න සීලබ්බත උපාදානේ නැති වෙනවා. උපාදානේ නිරෝධ වෙනවා නම් භවයේ නිරෝධයි. පවතිනා වූ තණ්හාවක් නැහැ. භවයේ නිරෝධ වෙනවා නම් ජාතිය නිරෝධ වෙනවා. ජාති නිරෝධ වෙනවා නම් ජරා මරණ ශෝක පරිදේව ඔක්කොම නිරෝධ වෙනවා. එතකොට සමුදය අස්තංගමයි බලනවා. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මේ දෙවිනි ධානී ප්‍රීතිය තියෙනවනේ එහෙනම් මේ ප්‍රීතියේද අපි සමුදය අස්තංගමයි කියන එක බලන්නේ කියලා. ඒකත් අයිතිය. හැබැයි ඔයගොල්ලෝ දන්නවා ලෝභ දෝෂ මෝහ භාවනාවෙන් හැම වේදනාවක්ම දුකෙහි ඇතුළත් කියලා නේද? එහෙනම් මේ දුක්ඛේ තමයි අපි ඒ වේදනාවේ සමුදය අස්තංගමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වේදනානුපස්සනාව කළාම අපි එනවා බ්‍රහ්ම විහාරයේ කියන එකට. සතර අප්‍රමාණීය බ්‍රහ්ම විහාරයේ කියලා කියනවා. ඒ කියන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. එතකොට දැන් බලන්න මේ ඊයේ අපි ඉගෙන ගත්තා මෙත්තාවෙන් අප්‍රමාණයට යන හැටි. දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤාම කියන එක. එතකොට ඒකේ සම්පූර්ණයෙන්ම කරන්න ඕනේ නෑ. අර දුක්ඛේ ඉඳන් පටන් ගන්න පුළුවන්. ඉතින් අපි මතක් වෙන්නත් එක්ක මුලින් ඉඳන්ම බලමු. ඒකේ තිබුණේ මොකද්ද? ওই කාරණා පහනේ නේද? ආහාරේ පටික්කුලතා සංඥාව, දෙතිස් කුණප භාවනාව, සබ්බ ලෝකේ අනිබරත් සංඥාව, සබ්බ සංකාරේසු අනිච්ච සංඥාව, ඊළඟට මරණ සංඥාව. මේ පහ කළාම එයා ප්‍රථම ධ්‍යානට ආවා. ප්‍රථම ධ්‍යානේ කායානුපස්සනාව කළා. අන්න පටිච්ච සමුප්පාදේ පුරුක කවබෝධයේ සහගතු ධානය නේද? භවපච්චා ජාති වාගේ පුරුක කවබෝධ වෙච්ච ධානය දිබ්බ විහාරේ. අන්න එයා නිර්වාණය ස්පර්ශ කළා. එයා තේරුම් ගත්ත මම මෙච්චර කලක් හිටියේ මේ ගොම්බෙට් ඉන්න පණුව වාගේ ඒක ආහාර ඒකේ පීන පීන කියලා. ඒ ගොම්බෙට් ජීවිතයෙන් එළියට පැන ගන්න එයාට විරියක් ඇති වුණා. අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගං හාති පජහති. අපිට ඉපදෙලා නැති ලාමක පාපක අකුසල කර්මය මොනවාද? කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. ඒවා එපා කියලා නේද? දැන් බලන්න ගොම්බෙට්ටි තියෙන කොළපාට කෑල්ල කාලා නැහැ කියලා හිතුව තමන් ගොම්බෙට්ටට වැටෙනවා. ඒක කාම විතක්ක. ඒක එපා කියලා එයා හිතියාම එයා දැක්කා මේ ගොම්බෙට් ඉන්න පණුව ඒකෙම ඉපදිලා ඒකෙම ජරා වෙලා ඒකෙම ලෙඩ වෙලා ඒකෙම මැරලා යනවා. ජාති ජරා ව්‍යාධි මරණය කියන එක දැක්කා. අන්න දුක්ඛ ආර්ය සත්‍ය. අන්න එතනින් අපිට පටන් ගන්න පුළුවන්. එතකොට දැන් එයාට පේනවා මේ ගොම්බෙට් ඉන්න පණුව කිසිම ආකාරයෙන් සනීප කරන්න බෑ. මොන බේත දුන්නත් මොන ධර්මයේ ඉගැන්නුවත් ඒ ගොම්බෙට් ඉන්න පණුව මැරෙනවා මැරෙනවම තමයි. අන්නාව සත්‍යාදිත්තානිට මේ ලෝකේ තියෙන ඔක්කොම මුසා මෝස ධර්මයන්. යම්කිසි සත්‍යයක් අමෝස ධර්මයක් තියෙනවා නම් නිර්වාණයයි. එහෙනම් පවතින්නේ නැති විඥාණයට තියෙන කැමැත්ත බැහැලා ගිය පවතිනව නිර්වාණයට කැමැත්ත ඇති වුණා. ඡන්ද සමාධිය. ඒ ඡන්ද සමාධියට ඉන්න හතුරු දෙන්නේ අභිජ්ජා දෝමනස. ඒක නැති කරගන්න ඉන්ද්‍රිය සංවර කරගත්ත. සන්ත්‍රින්දියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අන්නගින්දෝ කියලා මෙත්ත සූත්‍රයේ භාවනාව අපි ඉන්ද්‍රිය සංවරයෙන් ඉඳන් පටන් අරගෙන කරගෙන ගියාම අපි මෙත්තාවෙන් අප්‍රමාණයට ගමන් කළා. එතකොට අර දුක්ඛේ ඉඳන් දුක්ඛ සත්‍යයේ ඉඳන් ඔය මෙත්තා අප්‍රමාණය දක්වා කාරණා පහ මෙතෙන්ට එන්න ඕනේ. මෙත්තාව නැත්තම් මේක යන්න බෑ. එතකොට ඇයි අපි මෙත්තාව වඩන්නේ? දැන් බලන්න ওই රූපේ නිසා අපි හැමෝටම හානියක් සිද්ධ වෙලා තියෙනවා. දැන් අපේ සීයට තරහ යන්නේ මොකද? එයාගේ taste buds රසාංගුර ගිහිල්ලා නේ. ඉතින් අපිටත් එහෙමනේ හැමෝටම ඒ ජරාවටපත් වීම කියන එක තියෙනවා. ඉතින් ඕකට කාටවත් බැනලා ඇති වැඩක් නැහැ. ඉතින් අපේ මේ පූර්ව කර්මේණිය ඔක මේක හදාගත්තා කියන එක. එහෙනම් ඒකට අපි මෙත්තාව කියන එක පවත්තනවා. අනිත් අතට ඕගලන්ට විද්‍යාමාන වෙච්ච සත්‍යයක් පේනවා. අපි මේ ශරීරය හදාගත්තා කියලා කියන්නේ අපි කාමයේ වර්ධවා හැසිරලා තියෙනවා. කාමයේ වර්ධවා හැසිරුණා නම් එහෙමනම් අපිට මෝහය තියෙනවා. මෝහය තියෙනවා නම් ලෝභයයි ද්වේෂයයි ඇති වෙනවා. අන්න එහෙනම් අපිට ලෝභ දෝෂ මෝහ තියෙනවා කියලා දැනගෙන අපි ඒක පහ කරන්න විරියක් ගන්නවා. ඒ විරිය තමයි මේ පෙන්වන්නේ. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගං හාති පජහති. අපිට ඉපදිලා තියෙන ලාමක පාපක අකුසල කර්මයෝ ඒවා තමයි ලෝභ, දේශ, මෝහ. ඒවා එපා කියලා අපි විරියක් ගන්නවා. ඒ විරියෙන් ඉන්නකොට අපිට මෙහෙම දෙයක් පේනවා. දැන් බලන්න මේ වේදනානුපස්සනාවේදී අපි දැක්කා වේදනාවට තණ්හා වෙලා තමයි මේක ඇති වෙන්නේ නේද? එතකොට මේ දෙක අතර දැක්ක අපි මෙතන දුකයි කියලා. එහෙනම් දුක්ඛ සමුදාය සත්‍ය කියන එක පේනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මතකද මේක අපි පැහැදිලි කළා පළවෙනි දවසේම. නැවතත් මතක් කරනවා නම් ඕගොල්ලෝ රස්සාවක් කළා, මුදල් උපයාගෙන බිල් ගොඩාක් ගෙවලා රුපියල් 10ක් විතර ඉතුරු කරගත්තා. ඒ පාර ඒක අරගෙන ගියා අඹ ගෙඩියක් ගන්න. හම්බුනි කුණු අඹ ගෙඩිය. කුණු අඹ ගෙඩිය කුණු කෑල්ල කපලා කන අවස්ථාවේදී රසයක් ඇති වෙනවා නේද? ඒකෙන් කාම තණ්හාව ඇති වෙනවා. ඒ පාර ඕගොල්ලෝ ජීවිතයේ අර්ථ දක්වා ගත්තා. මේක තමයි මං කරන්නේ. ඊට පස්සේ රස්සාවක් කළා, මුදල් උපයාගෙන බිල් ගොඩාක් ගෙවලා රුපියල් 10ක් ඉතුරු කරගෙන මම මේ අඹ ගෙඩියක් කාලා ජීවත් වෙනවා කියලා. අන්න ඒකෙන් භව තණ්හාව ඇති වුණා. චේතනා කළානේ. දැන් කාම තණ්හා, භව තණ්හා තියෙනවා. කාලයක් ගිහිල්ලා ඕගොල්ලෝ කියනවා මට ওই කුණු අඹ ගෙඩිය නැති වුණත් කමක් නැහැ. අඹ ගෙඩිය කාලා ඇති වෙන වේදනාව මොන ක්‍රමයකට හරි ඇති වෙනවා නම් මට කමක් නැහැ කියලා. ඒ කියන්නේ මම අඹ ගෙඩියෙන් තොරව ජීවත් වෙලා ඉන්න කැමතියි. හැබැයි අඹ ගෙඩිය කාලා ඇති වෙන වේදනාව මම ඉල්ලනවා. අන්න ඒක තමයි විභව තණ්හාව. ඒ කියන්නේ විභව තණ්හාව කියන එක හරි ලොකුයි. ඒ කියන්නේ ඕගොල්ලෝ ඔය ආකාස සංඥායතන වැනි අරූප ධානයන් වල මහා කප්ප 20000 ගණන් එහෙම ජීවත් වෙලා හිටපු නිසා ඕගොල්ලෝ මැරෙනකොට හිතන්නේ මැරෙනවා කියලා. ඕගොල්ලෝ කල්පනා කරන්නේ මේ යන්තම් මට මේ වැරදිලා තමයි මම මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. මං ආපහු යන්නේ ආකාස සංඥායතයට. අන්න ඒ වගේ හැඟීම් තමයි විඥානය තුල තියෙන්නේ. එතකොට දැන් ඒක ඒ නිත්‍යභාවයේ ඒ බොහොම බලපානවා ඒකේ. ඔක හරියට ඔය දැන් ඕගොල්ලෝ ඔය හරකෙක් ගොයන් කනවා කියලා කට්ටියත් එක්ක එකා වෙලා උට තඩි බානවා. ඉතින් දැන් ඕගොල්ලෝ කියනවා මේකගේ ඇටත් කැඩුවා, මේක නම් ආයේ එන්නේ නැහැ මේ පැත්තේ කියලා. නමුත් එහෙම ධාරක කොහෙන් හරි රිංග ගන්නවා නේද? එතකොට දැන් බලන්න අපි දැක්ක දුකයි. දුක ඇති වෙන්නේ තණ්හාව නිසා. ඉතින් අපි ඔක ගිරවාගේ කී කියා ඉන්නවද? දුකයි දුක ඇති වෙන්නේ තණ්හාව නිසා කියලා. ඒක හරියට මිනිස්සු දෙන්නෙක් හම්බුනාම එක්කෙනෙක් ඉඳන් කියනවා දුකයි කියලා. අනිත් මිනිස්සු අහනවා මොකද දුක? ඉතින් මේ බුදුහාමුදුරුවෝ කියනවානේ තණ්හාව නිසායි ඇති වෙන්නේ කියලා. අර මිනිස්සයා යන්න යනවා. ආයි සති දෙකකින් හම්බුනාම ආයෙත් ওই කතාව. ඒක විසඳුමක් නෙමෙයි නේද? මොකද්ද විසඳුම? තණ්හාව නිසා නම් ඇති වෙන්නේ මම අතහරිනවා. අන්න ඒක තමයි චාගාදිත්තානි. සියලු උපදීන්ගේ දුර්ලීමක් තියනවාද? ඒක තමයි උත්තම වූ ආර්ය ත්‍යාගය කියලා කියන්නේ. එතකොට එහෙනම් ඒ කියන්නේ අපි අතහරිනවා කියන එක තියෙනවා. දැන් මෙතන මේ උපදීන් කියන ඒවා පෙන්නනවා. ඔය ක්ලේශයෝ, ස්කන්ධයෝ, අபிසංකාරයෝ කියන ඒවා උපදීන් කියලා කියනවා. අபிසංකාරෝ කියලා කියන්නේ මේ සංස්කාර පැවතීමට තියෙන කැමැත්ත කියන එක. එතකොට ඔක චූල නිද්දේශයේ පැහැදිලි කරනවා දස උපදි වශයෙන්. පළවෙනියට පෙන්නනවා මේ තණ්හාව කියන එක උපදියක් කියලා. ඊළඟට පෙන්නනවා ditthiya කියන එක උපදියක් කියලා. ඊළඟට පෙන්නනවා ඔය ක්ලේශයන්. ඔය ලෝභ දෝෂ මොහ, ඊර්ෂ්‍යා, ඒ වගේ දේවල් උපදීන් කියලා කියනවා. ඊළඟට පෙන්නනවා මේ කර්මය කියන එක උපදියක් කියලා. මේ කර්මය කියන එක උපදියක් කියලා බලන්න. දැන් බලන්න මේ ඩයග්‍රෑම් එකේ ඔයගලන්ට පේනවා සම්බන්ධතාවයන් තියෙනවා. කබලින්කාර ආහාරයට ගිද්දි ලෝභේ, මේ විඥාන ආහාරයට පරාමාසකාය ග්‍රන්ථය එහෙම කියන එක තියෙනවා නේද? ඉතින් අපි හිතුව මේ ලණුවක් අරගෙන මේක කපාගෙන කපාගෙන යනවා මේ උඩ තියෙන සම්බන්ධතාවය. එතකොට මේ විඥාන ආහාරයට පරාමාසකාය ග්‍රන්ථයත් එක්ක තියෙන සම්බන්ධයත් කැපෙනවා. එහෙම කැපුණා නම් විඥානයක් සැකසෙනවද? කෙනෙකුට හිතෙන්නේ නැහැ කියලා නේද? නමුත් ඒක එහෙම නෙමෙයි. මෙන්න මෙයා ඉන්නවා. කවුද? ඉදං සච්චාභිනිවේසකාය ග්‍රන්ථය. එතකොට මේක තියෙනවා නම් අපි අවිද්‍යා ආශ්‍රය ඉඳන් කාම ආශ්‍රයට ගිහිල්ලා රාග සල්ලෙන් මේ කබලින්කාර ආහාරේ රූපේ ස්පර්ශ කළා අපේ මේ විඥානයක් කියන එක සකස් කරනවා. එහෙනම් උඩින් කැපුවට හරියන්නේ නැහැ. මේ යටින් ලියනවා. මේක හිතන්න ඕගොල්ලන්ගේ පූර්ව කර්මයයි කියලා. එතකොට ඉතින් ඕක වෙන්නේ මොකද්ද? දැන් ওই අවිද්‍යාශ්‍රයෙන් කාමාශ්‍රයට යන එක දැන් ওই පුරුෂයෙක් කාන්තාවක් දැස බලන්නේ මම පුරුෂයා කියලා මානයක් අටවගෙන. පුරුෂයා පුරුෂයා දැස බලන්නේ එක විදියකට. ඊළඟට කාන්තාව පුරුෂයා දැස බලන්නේ එක විදියකට. මේ කාන්තාව දැස බලන්නේ තව විදියකට. ඉතින් අර අසමානතාවය නිසා ඒගොල්ලන්ට ඒ විදිහේ සිතුවිලි ඇති වෙනවා. ඉතින් ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් ඕවා ඕගොල්ලන්ට සිද්ධ වෙලා තියෙන්නේ ඕගොල්ලෝ දන්නා තේරුම් කාලවල තමයි මේ වගේ සිතුවිලි ඇවිල්ලා තියෙන්නේ කියලා. ඕවා ඇති වෙලා තියෙන්නේ ඕගොල්ලෝ නොදන්නා කාලවලම තමයි. ඒ කියන්නේ මම දැක්ක දවසක් ඔය අවුරුදු 7 8ක පිරිමි දරුවේ මේ පේර ගහක අත්තක් පාත් වෙලා තිබුණා. එයා ඒක අල්ලගෙන නැග්ගා. නැගලා එයාගේ නංගි ඉන්නවා එතන. මේ අවුරුදු 4ක විතර දරුවෙක්. එයාටත් කියනවා මේ ගහට නගින්නේ කියලා. ඒ පාර අම්මා ඕක බලාගෙන ඉඳලා කිව්වා පුතේ මේ ගෑනු ළමයි ගස් නගින්නේ නැහැ නේ කියලා. ඒ පාර එයා කියන්න ගත්තා ආ ඒගොල්ලන්ට ඒව බැරිද? අපිට විතර දේව පුළුවන්. ඉතින් මම් පිරිමියා කියලා උන් එකක් දාගත්තා නේ. ඉතින් දැන් එයා සින්දුකුත් කියන මම පේර කඩන්න යනවා කියලා. ඇති පේරේකුත් නැහැ. එතකොට දැන් ওই ළමයා ලොකු වෙලා ඊට පස්සේ කසාද බැඳගෙන අපි හිතමු නෝනත් එක්ක මේ වැඩට ගිහිල්ලා එනවා. එනකොට මිදුලි තියෙනවා තනකොළෙන්. ඉතින් දැක්ක ගමන් මොකද්ද හිතෙන්නේ? පිරිමියෙක් කෙනා හිතනවා ආ මේ වගේ වැඩ බර වැඩ මේවා අපේ නෝනට බෑ, ලෝන් මූවින් වැඩ මට තමයි පුළුවන් කියලා. නෝනා එනවා කුස්සියට. එයා බෑග් එක තියෙනකොට මෙයාට කල්පනා වෙනවා මේක තමයි මෙයා මගේ රාජ්‍යය. එතකොට පෙලක් අය කියනවා නේද අපේ මහත්තයාට නම් සම්බෝලයක්වත් හදාගන්න බෑයි කියලා. ඉතින් නෝනෝ විදිහට ගිහිල්ලා මේ ස්ත්‍රීලිංග පුරුෂලිංග නිසා කාන්තාවක් පුරුෂයෙක් දැස බලන්නේ මම කාන්තාවයි කියලා මානයක් අටවගෙන. පුරුෂයෙක් කාන්තාව දැස බලන්නේ මම පුරුෂයා කියලා මානයක් අටවගෙන. එතකොට ඒගොල්ලන්ට වෙනස්ව සිතුවිලි ඇවිල්ලා. ඒ කියන්නේ මේ කාන්තාව පුරුෂයා කිව්වම ඉතින් මල මුත්‍රා ගොඩක් නේද? අවිද්‍යා ආශ්‍රයෙන් ඉඳන් කාම ආශ්‍රයට ගිහිල්ලා රාග සල්ලෙන් රූපේ ස්පර්ශ කළා විඥානයක් සකසනවා. උඩින් කැපුවට හරියන්නේ යටින් ලියලනවා. ඊළඟට ආපහු පෙන්නනවා ওই දුස්චරිත පානාතිපාත අදත්තාදාන මුසාවාද මේවා කරනවා කියන එක උපදියක් කියලා. ආපහු පෙන්නනවා මේ ධාතු ආපෝ තේජෝ වායෝ පඨවි ධාතු උපදීන් කියලා කියනවා. ඊළඟට කියනවා මේ සතර ආහාරයෝ කබලින්කාර ආහාර පස් ආහාර මනෝ සංජේතන විඥාන ආහාර මේවා උපදීන් කියලා කියනවා. ඊතල ඊට පස්සේ පෙන්නනවා මේ පටිගිය කියන එක උපදියක් කියලා. දැන් පටිගිය කියන එක උපදියක් කියලා කියන්නේ දැන් ඇහැයි රූපයක් ගැටුනොත් ඕගලන්ට තරහ යනවා කියන එක තමයි ඇති වෙන්නේ. දැන් බලන්න ඇහෙන් රූපයක් බැලුවා මෙයා හරි ලස්සනයි කියලා අභිජ්ජා වුණා. තත්පරින් 1000 කක් යන්නේ ලපයක් වගේ එකක් හොයාගත්තා. Tamanda තියෙන දෝමනසේ. ඉතින් ඊට පස්සේ ඉතින් තරහ යන එක නෙති ඉන්නේ. ඉතින් ඕගලන්ට හිතෙන්න පුළුවන් ඉතින් එහෙමනම් මම මේකෙන් ඈත් වෙනවනේ මං කොහොමද අර උපදියක් වෙන්නේ කියලා. ඒක ධර්මොයි. ඒ කියන්නේ දැන් ওই වඩේ එකක් එහෙම දැක්කහම ඕගලන්ට ඇති වෙන හැඟීමට වඩා ධර්මොයි. ඒ වඩේ එක අරගෙන කාපුවාම මොකද හිතෙන්නේ? ඔන්න එක කටක් කාලා බැලුවා මේක ඉල්ලුණු නැහැ නේද? ඒ පාර හිතන මේ අනිත් කටේවත් ඇති කියලා කාලා බලනවා. ඉතින් දැන් පේනවා මිරිස් නැහැ, ලුණු නැහැ. දැන් ඉතින් කඩේ කල්ලා විසි කරන්නේ නැහැ. කාලා බලලා ඊට පස්සේ ඉතින් දැන් බණින්නත් පටන් ගන්නවා. රාතන කඩෙන් ගත්තා නම් මේක හොඳට තියෙනවයි කියලා නේ. ඒක බොහොම තදින් ඉල්ලනවා. දැන් මගේ සීයත් ඉල්ලන්නේ එහෙම නේද? බොහොම තදින් අර කෑම ඉල්ලනවා. හරියට මේ බැලුම් බෝලයක් වතුර යටේ බුහම කඩාගෙන මිදගෙන උඩට එන්නේ නේද? ආන්නේ වාගේ. එතකොට ඒ පටිගය කියන එකේ උපදි ස්වභාවය අධිකයි. ඊළඟට පෙන්නනවා මේ අභ්‍යන්තර ආයතන. ඇහැ කන නාසය දිව ශරීරය මනස උපදීන් කියලා කියනවා. ඊළඟට හය ආකාරෝ විඥාන කාය උපදීන් කියලා කියනවා. ඒ කියන්නේ ඇහැ රූපය ගැටුනහම චක්කු විඥානය. කනය සද්දයි සෝත විඥාන නේද? ඔන්න ඔය විදිහට විඥාන කාය උපදීන් කියලා කියනවා. එතකොට තීමේ උපදීන්ගේ දුර්ලීමක් තියෙනවාද? ඒක තමයි ආර්ය ත්‍යාගය කියලා කියන්නේ. ඉතින් එහෙනම් මෙතෙන්දි කරලා තියෙන්නේ මොකද්ද? දැන් ඉතින් මේ දුස්චරිතයේ උපදීන් කියවනේ. පානාති පාතේ පාදත්තාදානේ පමුසාවාදේ පාපිසුනාවාචප. එහෙම කියලා සිත සමාදම් කර ගැනීමක් නේද? එතකොට එහේ කියන්නේ චිත්ත සමාධිය කියන එක Tamanට ඇති වෙනවා. මං කිව්වේ අර ඉස්සෙල්ලම පළවෙනි දවසේ නේද? චිත්ත සමාධිය කියන්නේ අපි කාටවත් හිතින්වත් බනින්නේ නැත්තම් අපේ සිත හරි ශාන්තයි. ඉතින් එහෙනම් මේ ඇවිල්ලා තියෙන පෝතලිය සූත්‍රයේ භාවනාවට නේද? මුසාවාදේ පාපරුසාවාචප සිත සමාදම් කරගත්තා. එතකොට ওই චිත්ත සමාධිය කියන එක ලකුණු කරලා පෙන්නනවා නම් ඒ චිත්ත සමාධිය ලකුණු වෙන්නේ මේ ද්වේෂයයි ව්‍යාධියයි ඊළඟට පරාමාස කාය ග්‍රන්ථයයි ජරාවයි මේ දෙක කැපෙන තැන. මෙතෙන්ට තමයි චිත්ත සමාධිය කියන එක තියෙන්නේ. එතකොට ওই චිත්ත සමාධියට ඉන්න හතුරු දෙන්න තමයි මේ ද්වේෂයයි ව්‍යාධියයි කියන එක. ඉතින් කොහොමද මේ ව්‍යාධිය ඇති වෙන්නේ? හොඳ උදාහරණයක් කියන්න පුළුවන්. ඕගලන්ට මේ ධර්මයේ හොඳයි කියලා වැටහුණා නම් ඉතින් ඕගලන්ටත් කරුණාවක් ඇති වෙනවා මේක තව පුද්ගලයෙකුට දෙන්න. ඉතින් ඒ කරුණාවට අන්න ඕගොල්ලෝ පුද්ගලයෙකුට කියනවා මෙන්න මෙහෙම ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා භාවනාවක් තියෙනවා බොහොම හොඳයි මං කළා ඔයත් කරන්න කියලා. ඒක ඉතින් වළක්වන්න බෑ. ඒක ඇවිල්ලා තථාගතයන් වහන්සේගේ කරුණාව. ඒ කියන්නේ ඒකෙන් බිඳක් ඕගලන්ට ලැබුණා නම් ඒක දෙන්නම හිතෙනවා. ඉතින් ඕක කිව්වයින් පස්සේ අර මිනිස්සයා ඕක අහගෙන ඉඳලා කියන ඕහොම එකක් නැහැ. මේ අපේ පන්සලේ හාමුදුරුව කියලා දීලත් නැහැ ඕම එකක් නැහැ කියලා. ඉතින් මේ පෞරුෂත්වයේ තියෙන මිනිස්සෙක් එහෙම කිව්වනම් ඕගලන්ට හිතෙනවා ඕගලන්ට වැරදිලාද කියලා. ඒ පාර සද්ද නැතුව ගිහිල්ලා ගෙදර ඔය සතර සතිපට්ඨානිය අරගෙන කියවලා බලනවා. ඒකේ අවසානට තියෙන්නේ ධම්මානුපස්සනාවේ අවසානට තියෙන්නේ චතුරාර්ය සත්‍ය භාවනාව. ඒකේ අවසානට තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ග භාවනාව. දැන් කියනවා මට වැරදිලා නැහැ. ඔන්න පහවදා උදේ භාවනා කරන්න ගිහිල්ලා කියනවා මම ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා යමි කියලා කියනකොට මොකද වෙන්නේ? අන්න මම හරි කියාගෙන මනෝ සංචේතනාවෙන් පල්ලෙහාට යනවා. ඒකම ආරයා බොරු කිව්වා කියලා තව පාරක් තමන්ගේ මානියත් එක්කම ඒක එනවා. දැන් ඉතින් මේ දෙක එකට ඇතිල්ලෙනවා. සිතෙන් ගගම එන්නේ නැහැ. එතකොට දැන් ඉතින් නිකම්මත් නෙමෙයි. දැන් අර මනුස්සයාට බනින්නත් ගන්නවා. කොහොමද බනින්න ගන්නෙ? මේ මනුස්සයා මේ නොදන්නා කමර නොදන්න විදිහට ඉන්නේ නැතුව මගේ භාවනාවත් විනාශ කරන්න හැදුවා. මේ කට තියාගෙන ඉන්නේ නැතුව කියලා නේද? දැන් බනින්න. දැන් ඉතින් මොකද වෙන්නේ? තමන්ගේ භාවනාවත් කරගන්න බැරි වෙනවා. මේ අනුකම්පාවට ගිහිල්ලා නේද? ඉතින් ඕක ඉස්සර නම් මට ওই ප්‍රශ්නේ තිබුණා. ඉතින් මම රහතන් වහන්සේකින් ඇහුවා මේකෙන් කොහොමද ගැලවෙන්නේ කියලා. ඒ පාර රහතන් වහන්සේ කිව්වා ඔය ස්ටොප් බෝඩ් එක තියෙන්නේ නතර වෙන්න කියලා. පාර හදනකොට එහෙම අල්ලන්නේ. ආන්න එක තමන්ගේ පැත්තට හරවලා අල්ලගන්නේ කියලා කිව්වා. එතකොට දැන් ඒ කියන්නේ මම හරි කියාගෙන මෙතනින් එන්නේ නැහැ මනෝ සංචේතනාව. මම හරි කිව්වොත් තමයි අරය වැරදි කියන එක එන්නේ නේද? එතකොට මම හරි කියලා කියන්නේ නැත්තම් මගේ ඇතුලේ අරක තනන්නේ නේ අරය වැරදි කියලා. දැන් ඒ පාර අරය මැරුණානේ. ඒ චිත්ත ධාරා මැරුණා. දැන් ඒ පාර බ්‍රේක් එක අතහරිනවා. එතකොට අර තමන්ගේ දැකපු සත්‍ය තමන් ඒක පවතින ඉඩ අරිනවා. ඉතින් මට කියන්න පුළුවන් ඕගොල්ලන්ගේ කවුරු හරි කිව්වොත් එහෙම නහය ඇදයි කියලා කට ඇදයි කියලා ඕකට එච්චර තරහ යන්නේ නැහැ. ඕගොල්ලෝ කියනවා ඔය ඉතින් හැමෝගෙම අඩුපාඩුවක් තියෙනවනේ කියලා. හැබැයි මේ ධර්මයේ අඩුපාඩුවක් නැහැනේ. මේක පිරිසුදුයි. ඉතින් මේකට කවුරු හරි ගරහනවනම් අන්න තමන්ට ඒ ව්‍යාධි ස්වභාවය කියන එක ඒක ඇති වෙනවා. එතකොට දැන් මේක ඇති වුණා නම් අන්න ඉතින් ඕගලන්ට දේශේ ඇති වෙනවා. ඉතින් ඒක පෙන්වන්න පුළුවන් ඩයග්‍රෑම් එකකින්. මේකට කියනවා සම්මා වාචා ඩයග්‍රෑම් එක කියලා. මේක ඕගොල්ලෝ ළඟ නැහැ. මේ ස්ක්‍රීන් එකේ බලා ගන්න. මේකේ මේ රතු පාටින් ඇඳලා තියෙන්නේ අපි මේ රාග සල්ලෙන් අල්ල කරකවනවා කියන එක. ඉතින් ඕගොල්ලෝ කෑමක් නම් කකා ඉන්න කැමති. හැබැයි මොකද වෙන්නේ? කාලයක් යනකොට ටේස්ට් බඩ්ස් යනවා නේද? අන්න ජරාවටපත් වෙනවා. ජරාවටපත් වුණාම පේනවාද? එතනින්ම උඩට එනවා. පොඩියට කෝන් එක වාගේ ව්‍යාපාදේ ඇති වෙනවා. දැන් ඉති වටපිට බලනු. වටපිට බැලුවාම ඕගලන්ට පේනවා අර තරුණ අය. ඒ අය මේ යසාගේට ඉන්නවා. මට තමයි හෙන ගහලා තියෙන්නේ කියලා අන්න ඊර්ෂ්‍යාවට යනවා. කෝන් එක ලොකු වෙනවා නේද? මේ පැත්තෙන් යනවා දේශයට. ඉතින් අපි මේ පල්ලෙහාන් ලීලා තියෙනවා. අපිට අභිජ්ජාව කියන එක තියෙනවා නම් අපි ජරාවටපත් වුණා කියලා දැක්කහම අපිට ව්‍යාපාදී ඇති වෙනවා. ආයෙත් පෙන්නනවා අපිට අභිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි තියෙනවා නම් තමන් රෝගී වුණයි කියලා දැක්කහම දේශය ඇති වෙනවා. නැවතත් පෙන්නනවා අභිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි අවිද්‍යාව කියන එක තියෙනවා නම් තමන් මරණයටපත් වුණා කියලා දැක්කහම මෝහය කියන එක ඇති වෙනවා. එතකොට මේකේ ඔක්කොම ඕනේ මේ මැද්දේ ලයින් එක ගත්තා නම් ඇති. අභිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි තියෙනවා නම් තමන් රෝගී වුණා කියලා දැක්කහම දේශය ඇති වෙනවා. එතකොට මේක මම දැක්කේ හරියට නිකන් මේ විඥාන ධාරාව යනවා බීම් එකක් යනවා මැග්නට් දෙකක් අතරින්. ඉතින් මේ මැග්නටිසම් එක පැත්තකට වැඩි වුණාම ඒ පැත්තට ඇදෙනවා, අනිත් පැත්ත වැඩි වුණාම ඒ පැත්තට ඇදෙනවා නේද? ඉතින් මේ ඩයග්‍රෑම් එක බොහොම වටිනවා. ඕගලන්ට පස්සේ කාලෙක භාවනා කරන්න පුළුවන්. මේකේ පෙන්නනවා මේ මුසාවාදයෙන් පරුසාවාචය, පරුසාවාචයෙන් පිසුනාවාචය, එකෙන් මෝහයෙම ඇති වෙන හැටි පෙන්නනවා. සම්මා වාචා ඩයග්‍රෑම් එක කියලා කියනවා. දැන් බලන්න ව්‍යාධිය ඇති වුණා නම් එහෙනම් අපිට දේශය ඇති වෙනවා. එතකොට දැන් ඔයගොල්ලෝ ප්‍රඥාවෙන් යුතුව බැලුවා නම් අර ඉස්සෙල්ලා භාවනාවෙත් ඔයගොල්ලෝ එහෙම එකක් දැක්කා. බලන්න අපි වේදනාව සඳහා තමයි චිත්ත සංස්කාර ආදන්නේ. හිතන්නකෝ වේදනාවට ලණුවක් ඇදලා තිනවා කියලා, එල්ලෙනවා කියලා. ඒකට ලණු දෙකකින් අදිනවා දෙපැත්තට නේද? වේදනාවේ නින්දාරෝසේ මේ පැත්තට අදිනවා, ගිද්දි ලෝභේ මේ පැත්තට අදිනවා. එතකොට අර ලණුවක් තිනවනම් ඒ ලණුව හෙල්ලෙනවා නේද? චිත්ත ධාරාව පවතින්නේ නැහැ. ඉතින් මේ දෙන්න නැති කරගන්න අපි මේ ඉද්ධිපාදයන් කියන ඒවා වඩන්න ඕන. එතකොට ඉද්ධිපාදයන් කියන ඒවා ඕගලන්ට මතකද අපි ඉගෙන ගත්තා මේ පළවෙනි දවසේ? භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා කියලා නේද? එතකොට දැන් ඒක මේකේ තියෙනවානේ. බලන්න භාවිත කාය කිව්වහම සම්මා කම්මන්තයයි සම්මා ආජීවය දෙක දෙක ගන්න. පානාතිපාත අදත්තා දානේපා නේද? එතකොට කාය සංස්කාර නිරෝධයෙන් චතුත්ත්‍ය ධාන සමාපත්තිය, ඒකෙන් ඡන්ද සමාධිය. ඊළඟට භාවිත සීලං, ඒකේ ඉන්නේ සම්මා වාචාවයි සම්මා වායාමයයි. ඒක නේද මේ තියෙන්නේ 3යි 4යි. මුසාවාදේපා, පිසුනාවාචේපා. අන්න එන වචී සංකාර නිරෝධයෙන් ဒုတိය ධාන සමාපත්තිය, ඒකෙන් චිත්ත සමාධිය. භාවිත චිත්තං, ඒකේ තියෙන සම්මා සංකප්පයයි ඒ වගේම සම්මා සමාධියයි. දැන් බලන්න සම්මා සංකප්පයේ තියෙන නික්කම. දැන් ගිද්දි ලෝභේපා, ඒ කියන්නේ එපා කියන එක නේද? නික්කම. එතකොට එහෙනම් මේ ගිද්දි ලෝභයයි නින්දාරෝසයයි කියන දෙක අයින් කරන්න. එතකොට අපිට ඇති වෙනවා මේ භාවිත චිත්තා. ඒකෙන් ඇති වෙනවා විරිය සමාධිය. ඊළඟට භාවිත ප්‍රඥා. ඒකේ තියෙන සම්මා දිට්ඨියයි සම්මා සතියයි. ඔය ඉහළම සම්මාදිට්ඨිය තියෙන්නේ දුක්ඛ නිරෝධ සත්‍ය විතරයි. එතකොට දැන් බලන්න මෙතනත් ඒක නේද? ක්‍රෝධෝ දැඩි වෙහසයි මානෙය අයින් කරනවා. ක්‍රෝධෝ දැඩි වෙහස කියපුවාම මතකද පළතුරු ගෙඩිය කාලා ඉන්නත් බෑ, පළතුරු ගෙඩිය විසිකලා ඉන්නත් බෑ. එහෙනම් නිවණයෙන් පිටත දෙයක් ගන්න එපා. එතකොට එහෙමනම් අපිට අන්න භාවිත ප්‍රඥා, ඒකෙන් විමර්ශා සමාධිය කියන එක. එහෙමනම් අපිට ඇති වෙනවා ඡන්ද චිත්ත විරිය විමංශා. එතකොට ඔය ඉද්ධිපාදයන් හතර වැඩුණාම ඕගොල්ලන් කරුණාවෙන් අප්‍රමාණයට යනවා. ඉතින් මේ චත්තාරෝ ඉද්ධිපාදා කියලා লীලා තියෙනවා බුරුමේ තියෙන ත්‍රිපිටකේ. ලංකාවේ තියෙන එකේ තියෙන තපසයි කියලා. අර බුරුමේ තියෙන එක තමයි ඒක හරියක. එතකොට ඉතින් ඒ කරුණාවෙන් අප්‍රමාණයට ගියාම කරුණාව පතුරවනවා. දැන් බලන්න ওই කාමී වරදවා හැසිරෙන පුද්ගලයා ඒක සඳහා හොඳ ලස්සන කාන්තාව, ලස්සන පුරුෂව ඇති කියලා හොයනවනේ. මොනවද එයා හොයලා තියෙන්නේ? සුකවන රූප. දැන් බලන්න මේ මුළු පෝතලිය සූත්‍රයේ තුලාම තියෙන්නේ ඒක පුරාම තියෙන්නේ සුකවන රූප සෙවීමක්. දැන් බලන්න පානාතිපාතය කරන්නේ මොකද? දැන් තමන් උන්න අහිංසකයෝ ඒ අහිංසකෙක් වගේ පළතුරු ගෙඩියක් කාලා හිටියා. අර මනුස්සයා කුකුල් පට්ටියක් දාගෙන හොඳ සැපට ඉන්නවා කියලා තමත් ඒක කරන්නේ. එයා කල්පනා කරනවා කුකුල් මස් කාලා එහෙම ඉන්න පුළුවන් කියලා. හෙව්වේ මොකද්ද? සුකවන රූපයකටයි පානාතිපාතේ. අදත්තා දාන කරන්නේ මොකටද? ඒත් සුකෝණ රූපෝ වෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේ මහා පෝසත් විතන් හොරකම් කරනවා කියලා නේ. අල්ලා හිරෙත් දැම්මනේ ළඟකදී නේ. එතකොට දැන් ඉතින් කාලා බීලා ඉන්නවා. දැන් කල්පනා කරනවා මීටත් වඩා හොඳට කන්න හොඳ කාර්ය එක යන්න ආදි වශයෙන් පුළුවන් කියලා. එතකොට සුකෝණ රූප තමයි ඒ හොරකම් කළත් හොයලා තියෙන්නේ. මුසාවාදේ මතකද? කුණු අඹ ගෙඩිය ගත්ත කුණු කෑල්ල කපලා දාලා දැන් කියනවා මේ සුඛයි කියලා නේ. හොයලා තියෙන්නේ මොනවද? සුකෝණ රූප. අර පලාස කරන්නෙත් මොකටද? කේලම් කියන කතාව වෙන් කිරීම මොකටද? මේ රස්සාවට වඩා මේ රස්සාව හොඳයි. අරක හම්බුනා හොඳට කාලා ඉන්න පුළුවන් නේ. මේ බත් එකට වඩා අර බත් එක හොඳයි. හොයලා තියෙන්නේ මොනවද? සුකෝණ රූප. ඔයගොල්ලෝ සිහිනවන්නෙත් මොකටද? ගිද්දි ලෝභය. සුකෝණ රූප. දැන් හිතන්න බලන්න ඕන. ඔයගොල්ලන්ගේ ගෙදර ඉස්සරහා පිට ලොකු ගෙයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නේ කවුද ඒ මිනිසයා කියලා. ඉතින් ඔයගොල්ලන්ගේ ගෙදර පාටි එකක් තියෙනකොට ඉතින් තමන් කල්පනා කරනවා මේ එතන ආපු එක්කෙනෙක් ඉඳන් කියනවා මේ එක්කෙනෙක් අහනවා කොහොමද අර මිනිස්සයා අර විදිහට ඉන්නේ. තව එක්කෙනෙක් දන්නවා එයා. ආ මන් දන්නවා එයා. එයා ඉංජිනේරුවෙක් කියනවා. ඒ පාර ඉතින් තව එක්කෙනෙක් කල්පනා කරනවා ආ එහෙනම් මාත් ඉංජිනේරින් කරනවා මටත් ඒ වගේ ඉන්න පුළුවන්. අර සිහින වවනවා නේ. එතකොට හොයන්නේ මොනවද? සුකවන රූප. මේ පෝතලිය සූත්‍රයේ පුරාම තියෙන්නේ සුකවන රූප සෙවීම. හැබැයි ඉතින් ඕගොල්ලෝ දන්නවනම් මෙන්න මේක මොකද්ද? දුක්ඛ සමුදාය සත්‍ය. මොකද්ද ඇති වෙන්නේ? මේව හොයලා දුකයි ඇති වෙන්නේ නේද? දුක්ඛ සමුදයනේ. එතකොට තමන් දන්නවනම් දුකයි ඇති වෙන්නේ කියලා සුකෝණ රූප හොයන එක තමන් අතහරිනවා. ඉතින් අතහැරලා තමයි කරුණාවේ අප්‍රමාණට යන්නේ. රාතන් වහන්සේ නිතරම කියන්නේ මේ කරුණාව තියාගන්න ආලේ අතහරින්න කියලා. එතකොට දැන් බලන්න දැන් අපි මේ සුකෝණ රූප හොයලානේ මෙතන මේ ප්‍රශ්නේ තියෙන්නේ නේද? එතකොට කරුණාව කිව්වහම නිතරම ඔයගලන්ට පේනවා දීමක් අඩංගුයි. යම් කිසි දෙයක් දෙනවා. ඒ කියන්නේ දෙන දෙයට තියෙනා වූ තණ්හාව තමන් අතහරින්න ඕනේ. ඉතින් ඒක නේද මේ කලේ චාගාදික්තා අතහැරීමක් කියන එක එතන තියෙනවා. එතකොට අතහැරලා අර චිත්ත සමාධිය අන්න පෝතලී සූත්‍රයේ භාවනාවට ආව කරුණාවෙන් අප්‍රමාණට යනවා. ඉතින් කරුණාවෙන් අප්‍රමාණට ගියයින් පස්සේ ඕගලන්ට ඉතින් ඒ කරුණාව පවත්වන්න පුළුවන් අනිත් අයට. දැන් බලන්න ඕගොල්ලන්ගේ තේරෙනව නේද මෙතන මේ භාවනා කරනකොට සිත හොඳට එකඟ වෙනවා කියලා. ඒකේ හේතුව මොකද? ඔය අකනිට බ්‍රහ්ම ලෝකේ රහතන් වහන්සේලායි මමයි පෙලක් ගුරුරුයි ඕගලන්ට කරුණාව පවත්වන්න. ඒ කරුණාව පැවැත්වුවායින් පස්සේ ඕගොල්ලෝ ඉන්නේ මෙන්ටල් කුෂන් එකක. එතකොට තමන්ට භාවනා කරගන්න පහසු වෙනවා. ඉතින් මේවා තමයි තථාගතයන් වහන්සේ භාවිතා කරපු ටෙක්නික්ස්. ඒ කියන්නේ දැන් ඔය බුදුහාමුදුරුව මහා කරුණා සමාපත්තියට සමවැදිලා පැයක් ගත කරනවා කියලා අහලා තිනවන්නේ. එතකොට ඒ බුදුහාමුදුරුව මේ මගපල ලබන්න පුළුවන් කාටද කියලා බලනවා කියලා නේ කියන්නේ. ඉතින් තථාගතයන් වහන්සේගේ මහා ප්‍රඥාවට තථාගතයන් වහන්සේට ඔහොම පැයක් ගත කරන්න ඕනේ නැහැ. බුදුහාමුදුරන්ට කඳුපල්ලම් වාගේ ඒ මගපල් ලබන්න පුළුවන් කට්ටිය උපේන. ඉතින් බුදුහාමුදුරු කරන්නේ අන්නේ ප්‍රදේශයට කරුණාපත වුණා. කරුණාපතරුවාම අරගොල්ලන් ගොන්න නැන් වෙනවා. දැන් මට පුළුවන් ඕස්ට්‍රේලියාවෙ ඉඳන් මේ ලංකාවේ ඉන්න මිනිස්සු එක්ක ඇහැරවන්න කරුණාපතරුවල. එතකොට බුදුහාමුදුරු කරන්නේ දැන් ඒගොල්ලන් නැන් වෙනවානේ. ඊට පස්සේ ඉතින් ඒ ප්‍රදේශයට ගිහිල්ලා බණ කියනවා. කිව්වයින් පස්සේ අරගොල්ලන්ට අර ධර්මයේ අලනවා කියන එක තියෙනවා මගපල් ලබන්න පුළුවන්. ඉතින් ඕගලන්ට තෝක භාවිතා කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ මෙතන මහත්යා ඉන්නවා නෝනා නැහැ. නෝනා ඉන්නවා මහත්යා නැහැ. නෝනායි මහත්යා ඉන්නවා ළමයා නැහැ. දැන් ඉතින් තමන් මේ ක්‍රමයේ ඉගෙනගෙන ගිහිල්ලා දැන් ඉතින් අනේ ගෙදර ඉන්න එක්කෙනාට පුද්ගලයාට කියලා දෙනවා මේ මෙත්ත සූත්‍රය හරි කියන්නකෝ කියලා දෙනවා. කියලා දීලා ඕගොල්ලෝ භාවනා කරන්නේ නැහැ. ඕගොල්ලෝ මේ කරුණා ප්‍රමාණයට යනවා. කරුණා ප්‍රමාණයට ගිහිල්ලා ඕගොල්ලෝ අර පුද්ගලයාට කරුණාව පවත්වනවා. මගපල ලැබේවා, ධර්මීය අවබෝධ වේවා කියලා. එතකොට එයාත් ඉන්නේ අර මෙන්ටල් කුෂන් එක. එතකොට එයාටත් ඒ ධර්මීය අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. එතකොට දැන් එහෙනම් කොහොමද මේකේ භාවනාව කරන්නේ? ඉතින් මෙතන මේ දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤා වාහාරේ පටිකුලතා සංඥාව දෙතිස් කුණප භාවනාව සබ්බ ලෝකේ අනුබරත සංඥාව සබ්බ සංකාරේසු අනිච්ච සංඥාව ඊළඟට මරණ සංඥාව. ඉතින් දැන් ඔය පහම කරන්න ඕනේ නැහැ. තමන්ගේ හොඳ මේක ගන්න. අර ඊයේ කලේ අසුචි පටවිය මගේ නෙමෙයි කියලා. ඒක හොඳ වෙච්ච එකේනා ඒක ගන්නවා. වමනේ හොඳයි කියලා ගත්ත එකේනා ඒ භාවනාව ගන්නවා. මලසිරුරේ භාවනාව හොඳ වෙච්ච එකේනා ඒක ගන්නවා. ඒ වගේ Tamange හොඳම භාවනාව ගන්න. ඉතින් දැන් ඕගලන්ට උදව්වට මම කියන්නම්. ඔය පාරේ මිනිස්සෙක් පොලිතින් බෑග් එකක වමනේ හිම අරගෙන යනවනම් ඕගොල්ලෝ ඒක දිහා බලනවද? නෑ නේ. දැන් තේරෙනවද මොකද්ද කියන්නේ කියලා? මොකටද බලන්නේ අපි? දැන් ওই පාර යන්නේ වමනේ බෑග් නේ. පොලිතින් එක විතරයි පේන්නේ නැත්තේ අර බඩේ වමනේ පුරෝගන යන්නේ. ඉතින් යන්නේ ඒක තමන්ගේ සිතේ තියෙනවා නම් සතියෙන් පවත්තනවා ඒක පාරටම අර විතක්ක ਵਿਚාර කරන්න ඕනේ කෙලින්ම දෙවෙනි ධ්‍යානට යන්න පුළුවන් ප්‍රීති සුඛ ඇතුව දෙවෙනි ධ්‍යානට වමනේ ගොඩක් කියලා ගත්තාම යන්න පුළුවන්. එතකොට මේ දෙවෙනි ධ්‍යානෙන් ඕගොල්ලෝ එනවා වේදනානුපස්සනාව. මේක තමයි වැදගත්ම කොටස. මේක අමතක කරන්න එපා. කොහොමද ඒක කරන්නේ? ඒකෙදි බලනවා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අස්තංගෝ. වේදනාවේ මේ සතුට සොයනවා, ප්‍රකාශ කරනවා, පිළි අරගෙන තබාගෙන ඉන්නවා. අභිනන්දති, අභිවදති, අජෝසායතිත්තේ. එතකොට වේදනාවේ සතුට ඇති වෙනවා. ඒක තමයි නන්දිය. නන්දියේ උපාදානිය. අන්න සීලබ්බත උපාදානිය අනාගත භවයේ දැඩිව ගත්තා. උපාදානේ අන්න භවය කියන එක ඇති වෙනවා. තණ්හාව තමා තුළ පවතිනවා. භවෙන් ජාතිය හට ගන්නවා. ජාතිය ඇති වුණා නම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ඒවා කොම ඇති වෙනවා. එතකොට අපි ඒකේ ඒ සමුදය කියන එක ඒ විදිහට බලනවා. ඊළඟට අස්තංගමය. වේදනාව නාබිනන්දති, නාබිවදති, නාජෝසායතිත්තේ. වේදනාවේ සතුට සොයන්නේ නැ, ප්‍රකාශ කරන්නේ නැ, පිළි අරගෙන තබාගෙන ඉන්නේ නැ. ඒ එහෙම කරනවා නම් ඒ කියන්නේ වේදනාවේ සතුටක් නැති වෙනවා. ඒ කියන්නේ නන්දිය නැහැ. නන්දිය නිරෝධ වෙනවා නම් උපාදානී නිරෝධයි නේද? ඒ කියන්නේ අනාගත භවයේ දැඩි ලෙස ගන්නෙ නැහැ. ඒ සීලබ්බත උපාදානී නැති වෙනවා. උපාදානී නිරෝධ වෙනවා නම් භවය නිරෝධ වෙනවා. තණ්හාව තමා තුළ පවතින්නේ. භව නිරෝධෝ ජාති නිරෝධෝ. එහෙමනම් ජරා මරණ ශෝක පරිදේව ඔක්කොම නිරුද්ධ වෙනවා කියලා බලනවා. එතකොට අපි වේදනානුපස්සනාවෙන් සමුදය අස්තංගමය කියන එක බලමු. දැන් එතකොට ඒකේ වේදනාව අපි මේ දුකයි කියන එකනේ තේන්නේ නේද? දැන් ඉතින් මෙතන බ්‍රහ්ම විහාරයට යන්න අර දුක්ඛ ප්‍රතිපදා දන්දාබිඤ්ඤාවේ අර දුකයි කියන එක. අර ගොම්බෙට්ටේ ඉන්න පණුව නේද? ඒකෙම ඉපදිලා, ඒකෙම ජරා වෙලා, ඒකෙම ලෙඩ වෙලා, ඒකෙම මැරලා යනවා. ජාති, ජරා, ව්‍යාධි, මරණන දුක්ඛය. අන්න එතනින් පටන් ගන්න පුළුවන්. මොකද අපි ඒ දක්වා ඇවිල්ලා නේ තියෙන්නේ. මේ දෙවෙනි ධානයෙන්ම අපි ආවා එතනේ දුකයි කියන කතාවට. එතකොට දැන් එයාට පේනවා මේ ගොම්බෙට්ටේ ඉන්න පණුව කිසිම ආකාරයෙන් සනීප කරන්න බෑ. මොන බේත දුන්නත්, මොන ධර්මී ගැන්නුවත් ඒ ගොම්බෙට්ටේ ඉන්න පණුව මැරෙනවා, මැරෙනවාම තමයි. අන්න සත්‍යාදිත්තාන්ට ආවා. එහෙමනම් පවතින නැති විඥාණයට තියෙන කැමැත්ත බැහැලා යනවා. පවතිනා වූ නිර්වාණයට කැමැත්ත ඇති වෙනවා. ඡන්ද සමාධිය. එතකොට ඡන්ද සමාධියට ඉන්නව හතර දෙන්නේ අභිජ්ජා දෝමනස. ඒක නැති කරගන්න අපි ඉන්ද්‍රිය සංවරය කරා නේද? සන්ත්‍රින්ද්‍රියෝචන ඉපකෝච කියලා මෙත්ත සූත්‍රයේ භාවනාව කරගෙන ගිහිල්ලා අපි මෙත්තාවෙන් අප්‍රමාණයට යනවා. අන්නේ කෑල්ල අර දුක්ඛේ ඉඳන් ඒ කාරණා පහ මෙතෙන්ට එන්න ඕන. එතකොට අපි පෙන්නවා මෙත්තාව වඩන්නේ මොකද? මේ රූපය නිසා අපි හැමෝටම හානියක් වෙලා තියෙන්නේ. ඉතින් මේක పూర్ව කර්මය. ඒකට බේත බුදුහාමුදුරු පෙන්වන්නේ මෙත්තාව කියන එක. අනිත් අතට පේනවා අපි මේ කාමයේ වරදව හැසිරෙලා තිනෝ මේක ලබා ගන්න. එහෙමනම් අපිට මෝහය තියෙනවා. මෝහය තියෙනවනම් ලෝභයයි දේශයයි ඇති වෙනවා. එහෙනම් ලෝභ දෝෂ මෝහ තියෙනවා කියලා ඒක පහකරන්න විරියක් නේද? uppannānam pāpakānam akusalānam dhammānam pahānāya chandan janeeti vāyamati viriya ārabati cittam pakkam āti padahati. අපිට ඉපදිලා තියෙන ලාමක පාපක අකුසල කර්මයෝ ලෝභ දෝෂ මෝහ. එතකොට දැන් බලන්න මෙතන අපි වේදනානුපස්සනාව කළා. ඒකෙදි දැක්කා වේදනාවට තණ්හා වෙලා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. එතකොට මෙතෙන්දි දුකයි කියලා දැක්කා. එහෙනම් දුක්ඛ සමුදාය සත්‍ය කියන එක පේනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. දැන් ඉතින් දුකයි, දුක ඇති වෙන්නේ තණ්හාව නිසා කියලා ගිරෝවාගේ කී කියයින් නැතුව අපි පිළියමක් කරනවා. මොකද්ද? අපි ඒක අතහරිනවා. සීල උපදීන්ගේ දුර්ලීමක් ඇද්ද? උත්තුම වූ ආරිතයාගේ අන්න චාගාදික්තානයට ආවා. එතකොට දැන් අපි විවිධ ආකාරයෙන් ඕක පෙන්වුවා දස උපදී වශයෙන්. ඉතින් ඔය දුෂ්චරිතයන් පානාතිපාත අදත්තාදාන මුසාවාද කරණය ඒවා උපදී. ඒ පාර අපි සිත සමාදන් කරගත්තා. මට මේවා එපා, මුසාවාද එපා, පරුසාවාච එපා කියලා සමාදන් කරගත්තා. අන්න පෝතලී සූත්‍රයේ භාවනාවට අපි මේ වෙලාවේදී ඇවිල්ලා තිනවා මේ චිත්ත සමාධිය කියන තැනදී. දැන් ඉතින් මේ පාර ඒ චිත්ත සමාධියට ඔයගොල්ලෝ දන්නෝ හතුරු දෙන්නෙක් ඉන්නෝ, දේශයයි ව්‍යාධියයි නේද? එතකොට ඒක නැති කරගන්න අපි ඉද්ධිපාද හතර වඩනවා. එතකොට ඒකත් වෙන්නේ මේ භාවනාවෙම තමයි නේද? දෙක දෙක ගන්නවා. පානාතිපාත දත්තා දානේපා. එතකොට භාවිත කාය, භාවිත සීලා, භාවිත චිත්තා, භාවිත ප්‍රඥා නේද? එතකොට ඡන්ද චිත්ත විරී විමංසා ඉද්ධිපාදිය වැඩෙනවා. මේ හතර දෙන්න අයින් වෙනවා. ඉතින් අපි පෙන්නවා මේ මුළු එක තුලම තියෙන්නේ මොකද්ද? පෝතලී සූත්‍රේ පුරාම තියෙන්නේ සුකවන රූප තමයි අපි හොයලා තියෙන්නේ. ඉතින් ඇති වෙන්නේ දුකයි කියලා දන්නවනම් සුකවන රූප හොයන එක අපි අතහරිනවා. ඉතින් ඒක අතහැරියෙන් පස්සේ අපි කරුණාවෙන් අප්‍රමාණී කරා ගමන් කරනවා. ඉතින් ඊට පස්සේ කරුණාව අනිත්‍යයට පතුරවනවා. ඉතින් ඒක තමයි කරන්න තියෙන භාවනාව.